අද හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහි වුණ උතුම් ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහි වුණ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවි. අද අපි භාවනාවට තෝරගත්තේ දුක්ඛ ටේබල් එක. එතකොට අපි පළවෙනිම අගනිට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේලාට ප්‍රතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි එහෙමනම් දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දෙනවා මේ මහානිදාන සූත්‍රයේ සඳහන් වෙන දෙයක්. ආනන්දේ මෙසේ වේදනාව ප්‍රත්‍යකොට ගෙන තණ්හාව වේ. තණ්හාව ප්‍රත්‍යකොට ගෙන රූපාදී අරමුණු සෙවීම ඇතිවන්නේ. සෙවීම ඇති කල රූපාදී අරමුණු ලැබීම වේ. රූපාදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කල දුර්වල රාගය බලවත් රාගය උපදී. චන්දරාගයේ ඇතිකල මමේ මගේ යන අදහස උපදී. එතකොට දැන් මේකේ බුදුහාමුදුරු පෙන්වා දෙනවා මේ චන්දරාගය කියන එක ඕගොල්ලෝ දන්නවා. මෙතන ගිද්දි ලෝභය තියෙනවා. ගිද්දි ලෝභී ඉඳන් ඒ රූපේ කබලින්කාර ආහාරය අතට ඡන්දේ එනවා. ගිද්දි ලෝභී ඉඳන් පල්ලෙහා ජාතිය තියෙන තැනට අපි රාග කොටස දෙනවා. එතකොට ඡන්ද රාග. එතකොට ඉතින් අපි මේ පෙන්වන්නේ ඒ තණ්හාව ප්‍රති කොටගෙන මේ අර උණු සෙවනෝ. ඉතින් අන්තිමට මමයේ මගේ කියන අදහසයි ඇති වෙලා තියෙන. එහෙමනම් අපි හොයලා තියෙන්නේ මොකද්ද? මේ තමා යන දිට්ඨියම තමයි සෙවීම කියන එක සිදු වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා මේ පැත්තේ ධාතු තියෙනවා. දිට්ඨි අනුසයෙන් තමයි එතන රූපය ගණ්ඩයි කියලා කියන්නේ. මේ පැත්තෙන් මේ සංස්කාර කියන එක ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් ඉතින් අපිට පේනවා මේ රූපය සුභ සුභ මගින් සුඛ, ඊට පස්සේ ඉතින් අත්තා කියලා එහෙම එනවා. ඉතින් මේවයින් නිත්‍ය කියන එක එහෙම ඇති වෙනවා. ඉතින් මේ විදිහට අපි මේ සංස්කාරයන් කියන ඒවා ඇති කරගන්නවා. ඇති කරගෙන මේ සංස්කාරයන්ට අපි ඇලෙනවා. එතකොට එහෙමනම් අපි මේ ධාතු නිසා සංස්කාරවලට ඇලීම කියන එක වෙනවා, වැටීම. එතකොට දැන් ඊට පස්සේ මේ එහෙම ඇති කරගන්න සංස්කාරවලින් අපි මේ ධාතු වර්ධවා වටහා ගැනීම කියන එක සිද්ධ වෙනවා. උදාහරණයක් ඇරෙට කියනවනම් පානාතිපාතේ කරන අයෙකුට මොයෙක් දකින්නවා කියන එක හොඳයි. එයා සාමාන්‍ය පුද්ගලයෙකුට නම් ඉතින් මේකෙ දෙට්ට මොයෙක් ඇවිල්ලා දිනවා මහා කරදරයක් කියලා. එතකොට දැන් පානාතිපාතේ කරන එක කල්පනා කරනවා මට ගෙදෙට්ටම හම් වෙලා තියෙනවා කියලා මේකවම අරගෙන ගන්න පුළුවන් කියලා. එතකොට මේ පානාතිපාත කරන සංස්කාරය නිසායි මේ ධාතු වර්ධව වටහා ගැනීම කියන එක වෙන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙතන මේ බෙල් ෂේප් කර්ව් එකක් ඇඳලා තියෙනවා. විඥානී හට ගැනීම රවුම 4 5 6 කියන එක. එතකොට මේ A2 කියන එක මේ ධාතු නිසා සුඛය, C2 කියන එක ධාතු වෙනස් වීම නිසා දුකය. එතකොට දැන් A2 ධාතු සමග සම්බන්ධ වෙනවා, C2 සංස්කාරත් එක්ක සම්බන්ධ වීම කියන එක තියෙනවා. ඉතින් දැන් අපිට පේනවා අපි මෙතන මේ සුඛය අත්තා කරගෙන ඉතින් මේ අත්තා කියන එක අපි ලකුණු කරලා තියෙනවා. මේ පස්වෙනි රවුම අපි ඊයේ බැලුවා. මේ පහ පහ තියෙන දැන එහෙම හත්ත හැදෙනවායි කියලා නේද? එතකොට මේ විඥානි හට ගැනීම වට 4 5 6 මෙතන පෙන්නන්නේ. ඉතින් අපිට පේනවා අපි මේ ජාති ජරා වලට තමයි කැමතිලා කියන්නේ. කියන්නේ කාමච්ඡන්දී කියන්නේ ජරාවට ඇති කැමැත්ත කියලා අපි එහෙම බැලුවා නේද? එතකොට ඉතින් මෙතන මැද්ද තියෙන අත්තා. ඉතින් ඔතන සංස්කාර දුක්ඛතා ඒ දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා කියන ඒවා තියෙනවා. සංස්කාර දුක්ඛතාවේ ප්‍රධානයි මේ ලාභයි කියලා මේ රූපේ හැම ධාතු ලාභයි කියලා ගන්න. ලාභ වශයෙන් ගැනීමට ප්‍රධාන වූ බැවින් මේ සංස්කාරය පරිේශන විනිශ්චයට කියන එකට යටත් වෙනවා. ඒ කියන්නේ කිව්වේ මේ විනිශ්චය කරනවායි කියලා මේ සේනෝ ඒ ඊට පස්සේ පරිේශන විනිශ්චය කරනවායි කියලා. ඉතින් විනිශ්චය කියලා කිව්වහම ඉතින් ඕක සම්බන්ධ වෙනවා ਵਿਚාරයේ කියන එකට. දැන් බලන්න මලකට බඹරෙක් කෙනවා. බඹර මල වටේ කැරකෙනවා. ඇයි ඒ? ඒක තමයි ਵਿਚාරේ. එයා කල්පනා කරනවා තව හොඳ මල් ඇති කියලා. එතකොට අන්න ඒ විදිහට ਵਿਚාරයේ කියන එකත් හොඳ අවබෝධයක් ඇති වෙනා ඒ විදිහට බලුවාම. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ පස්වෙනි රවුමේදී අත්තා වෙන බවත් එහෙම සොයන බවත් අපි දන්නවා. මෙම අත්තාට මාන වීම අපි මොසලා බලමු. A2 කියන්නේ ධාතු නිසා සුඛය, C2 එම ධාතු වෙනස් වීම නිසා දුක්ඛය කියන එක. සංස්කාරයන් දුගවන්නේ නම් අපි කොමකටද මාන වෙන්නේ? අතිමානෝ දුස්සීලභාවය නිසා මාන වෙනවද? එහෙමත් නැත්නම් මිච්ඡාදිට්ඨියේ පැවතීම නිසා මාන වෙන්නේ? මේ ප්‍රශ්නේ පැන නගින්න. ඉතින් පිළිතුර වෙන්නේ මේ දෙකම. දුස්සීලභාවයයි ඒක මිච්ඡාදිට්ඨිය පැවතීමයි කියන දෙකටම. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ දැන් අපි ඉස්සෙල්ලා බලපු බෙල් ෂේප් කර්ව් එක. ඒ අත්තාවීම නිසා අපි මාන වෙලා තිනවා. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨිය නිසා මාන වෙන්නේ නේද? අලුත් වස්තුව නිසා ඇති වෙන්නේ කියන එක මෙතන පෙන්නනවා. දැන් ඊට පස්සේ මේක දැන් ඉතින් ඉස්සරහට මේ මූදුව ඉදන්නකෝ රැල්ලක් ගහගෙන යනවා. එතකොට ඉතින් මේක මේ රැල්ල රිවර්ස් වෙනවා කියන එක අපි ඊයේ බැලුවා. ඒ කියන්නේ අපි හිතුවෝ ඕගොල්ලෝ මූදු වෙරළ පැත්තේ නම් ඉන්නේ. දැන් කල්පනා කරන්නකෝ වතුරු පාරක් එක රැල්ලක් බිඳලා වැටෙනකොට තව වතුරු පාරක් ඇවිල්ලා රව රැල්ලක් මේ කුඩුට වැටෙනවා. දැන් තමන් ඉන්නේ C2 පැත්තේ නම් C2 පැත්තට ආවම අන්න තමන්ගේ පැත්තට එනවා. අන්න ඉදිරියට එන ස්වභාවය කියන එක තමයි ඉදිරියට එන රැල්ල. දැන් බලන්න A2 පැත්තට වැටුනොත් මොකද වෙන්නේ? දැන් මේක අනිත් පැත්තට යනවා. يعني මුහුදේ ඇතුල් පැත්තට වෙරළෙන් ඔබ්බට. එතකොට අන්න රිවර්ස් වුණා කියලා. අන්න ඒක තමයි මෙතන මේ පෙන්වන්නේ. මේක රිවර්ස් වෙලා එනවා කියන එක. ඉතින් ඔක තේරුම් ගන්න බලන්න පුළුවන් අපිට මේ අවසාන ස්ලයිඩ් එකට ගිහිල්ලා මේ 9 වෙනි ස්ලයිඩ් එක. එතකොට මේ 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්න පුළුවන් මේ අපි දන්නවා මේ පල්ලෙහා මෝහාගතිය කියන එක තියෙනවා. ඉතින් මෝහාගතිය ඉඳන් මෙතන අවිද්‍යාව තියෙනවානේ නේද? එතකොට ඉඳන් සත්‍යයට අන්න නිට්ටයයි කියන කතාව එයා කියනවා. ඉතින් ඒකම තමයි විඥාණයටත් ජැක් එක ගහනවා මෙතන නිට්ටයයි කියන එක. ඉතින් ওই මෝහාගතිය ඉඳන් ඉඳන් සත්‍යයට තියෙන රේඛාව අංශක 90ක් කරකිනවා නම් මෙතන මේ ඉඳන් සත්‍යය ඉඳන් විඥාණයට තියෙන රේඛාව අංශක 45ක් වගේ ප්‍රමාණයක් තමයි කරකෙන්නේ. ඒක ලැගින් බිහයින්ඩ් කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන මේ දැන් ওই විදිහට නිට්ටයයි කියලා උඩ පැත්තට ඇවිල්ලා තියෙන එක. දැන් අපි ඕක ගමු රවුම් පහක් කරකෝලයි කියලා. ඒතකොට රවුම් පහක් කරගුවම අර ලැගින් බිහයින්ඩ් කියලා කිව්වා නම් එහෙනම් මේ ජීවිත ඉන්ද්‍රිය වටා මේ පරාමාස ජීවිත ඉන්ද්‍රිය රේඛාව ඔයගලන්ට පේනවා ඉතින්. රවට හතරක් විතර තමයි යන්නේ 360කින් කරකිලා තියෙන අවස්ථාව. දැන් අපි උඩ පැත්තට නිට්ටයයි කියලා තිබුණානේ. දැන් බලන්න ජීවිත ඉන්ද්‍රිය වටා ඔක ක්ලොක් වයිස් කරකවනකොට අන්න මේ පැත්තට එනවා නේද? ඒක දැන් පොයින්ට් වෙන්නේ ඉදන් සත්‍යයේ පැත්තට. ඉතින් ඕක කොහොම ගිහිල්ලා දැන් ඉතින් මේ හරියට ආවා. දැන් අන්න නිත්‍ය කතාවට නිත්‍ය සංඥාව රිවර්ස් වෙලා. දැන් මේ උඩ පැත්තට ගියේක ඕක වටේට ජීවිත ඉන්ද්‍රිය වටා කරකෙව්වොත් ඕගලන්ට පේනවා මේක රිවර්ස් පැත්තට ඇවිල්ලා තියෙනවායි කියලා. දැන් යන්නේ පහළට නේද? ඉස්සෙල්ලා තිබුණේ උඩට. දැන් එතන මේ පස්වෙනි රවුම. ඉතින් අපි පස්වෙනි රවුමේ තව ස්ටෙප්ස් 3ක් 4ක් විතර යම් ටිකක් ගියා මොකද වෙන්නේ? මේක ජීවිත ඉන්ද්‍රිය වටා තව චුට්ටක් කරකිනවා. කරකුණාම මේ ඇරෝ එක අනිත් පැත්තට. දැන් පේනවාද මේක රිවර්ස් වෙලායි කියලා. එතකොට මේ රවුම පහ මේ ස්ටෙප්ස් 3-4 වෙනකොට ඒක සිද්ධ වෙනවා. ඉතින් මෙතන මේ හොඳ ලස්සන ධර්මයක් ලියලා තියෙනවා. ඒ කියන්නේ C2 කියලා කියන්නේ පෙර නිත්‍ය දිට්ඨිය. මේ C1 කියන එක දැන් අත්ත දිට්ඨිය. C2 greater than C1 කියන්නේ පුරාණ භාණ්ඩ පැවතුනා කියලා. දැන් ඔයගොල්ලන්ගේ අල්මාරි වාගේ දේවල් සීයලගේ ආච්චිලගේ ඒවා තාමත් තියෙනවා නේද? අද හදන ඒවා ඉක්මනට කැඩලා යනවා. ඊළඟට B1 greater than B2. ඒක ලකුණු කරලා තිනවා B1 දැන් අත්ත චිත්ත, B2 පෙර නිත්‍ය චිත්තේ කියලා. එතකොට මෙතන දැන් අලුත් භාණ්ඩයක ඉතින් නැවුම් බවක් තියෙනවා නේද? දැන් ඔයගොල්ලන්ගේ ලික්විඩයිසර් එක හරි ජරා වෙලා කුණු ගෑවිලා තියෙනකොට ඔයගොල්ලෝ අලුතෙන් ගන් ගෙනාම දැන් හොඳයි. කුණුත් නැහැ කියන අර්ථය නේද? ඊළඟට A1 greater than A2. එතකොට A1 මෙතන ලකුණු කරලා තිනවා දැන් අත්ත සංඥාව. ඉතින් පෙර නිත්‍ය සංඥාව ඒක ඉතින් රිවර්ස් වෙලා තියෙනවා. ඒ අලුත් රූපේ මගේ විඥාන ධාරාව පැවතීම කියන එක තියෙනවා. ඒක හරියට නිකන් ඔය වතුරු පාරක් අපිට පුළුවන් නිකන් පවත්තන්න නේද? හොඳට උඩට වදිනවා නම් බෝලේ වගේ උඩින් යන්න පුළුවන් ගන්නේ නේද? අන්න ඒ වගේ අර්ථයක් මෙතන අත්තය කියන එකේ තියෙනවා. දෙහිලා ඉතින් විඥාණයට යනවා. ජැක් එක ගහින්න. ඒතර දැන් මේකේ මේ අපිට මේ රිවර්ස් වෙන එක දැන් මේ විදිහට පේනවා. ඊළඟට මේකේ මේ ධර්මී බලන විදිහක් තියෙනවා. අන්න ඒක මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ දැන් අරක රිවර්ස් වෙලා එනකොට දැන් ඒ කියන්නේ අපි මේ ජාතියෙන්දන් ජරාවට යනකොට අන්න විඥාණය මින්දන් චේතනාවට එනවා අපි. අර පහතුන අවස්ථාවනේ අපි දැන් ටිකට ඉස්සලා පෙන්වුවේ නේද? රිවර්ස් වෙලා එනවායි කියලා. ඊළඟට අපි ජරාවෙන් ඉඳන් ව්‍යාධියට යනකොට අපි චේතනාවෙන් ඉඳන් සංඥාවට එනවා. අපි ව්‍යාධියෙන් ඉඳන් මරණයට යනකොට සංඥාවෙන් ඉඳන් රූපේ කරා එනවා. ඉතින් මෙන්න මේ ගමන තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ, මේ අනිත් පැත්තට එන එක. රිවර්ස් වෙලා ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියන එක. එහෙමනම් අපි හිටපු ස්ලයිඩ් එකට යමු, තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට දැන් අපි පෙන්වුවා මේක මේ රිවර්ස් වෙලා යන කර්ව් එක. ඉතින් සංස්කාර නිසා මේ විඤ්ඤාණයට මාන වීමක් කියන එක උතන තියෙනවා. දැන් බලන්න මේ කර්ව් එක, මේ බෙල් ෂේප් කර්ව් එක අපි ඇඳගත්තොත් එහෙම මේ ඉස්සරහට යන එකත් එක්ක හිතන්නකෝ බලන්න, මේ A2යි C2යි දෙක එකට එකතු වෙන විදිහට අපි මේක ඇඳගත්තොත් මෙතනින්, අන්න ඉතින් ඒ අවස්ථාවේදී අපිට පේනවා මේ ඉස්සරහට යන එකයි පස්සේ රිවර්ස් වෙලා යන එකයි දෙක එකව වෙලා. ඒ වෙලාවේදී මේ A2 නිකන් භාගයයි, C2 කියන්නේ භාගයක්. අගයන් දෙක එකව කළාම මොකද වෙන්නේ? ඒක නිකන් මුළු අගයටම එනවා නේද? අන්න දැන් මට්ටම් වෙලා පේනවාද? පහ පහ කියන තැනදී අත්ත් සංඥාව කියන එක හැදෙනවා. එතකොට අර කර්ව් එකක් වාගේ තියෙන ස්වභාවය අර ඒ නැම්ම කියන එක නැති වෙලා යනවා. එතකොට එහෙමනම් ඒ කියන්නේ අර මොකක්වත් උනේ නැහැ නේද? ඒ කියන්නේ අර බැහැගෙන ගියාට දෙපැත්තකින් ඇවිල්ලා සම්බන්ධ වෙලා මේක හරි ගියා කියන අදහස තියෙනවා. එතකොට ඉතින් මේක මගින් මේ සක්කාය දිට්ඨි මේ C2 කියන තැනදී ඇති වෙනවා කියන එක වටහා ගන්න ඕනේ. ඊළඟට සීලබ්බත පරාමාසය කියන එක මේ දකුණු පැත්තේ තීරුවේ නිරූපණය කරනවා. ඉතින් මේකේ තියෙන ඔය හතර හතරේදී ඒ පරාමාස වූ සුඛය ඒ සංස්කාර නිත්‍යභාවයත් සමග එකතු වෙනවා. හතර හතර කිව්වහම ඉතින් අපි දන්නවනේ සංස්කාර නිත්‍යයි කියලානේ. ඇතුළු වෙන්නේ බෙගින් ද ෆීලිං අවස්ථාව නේද? ඒ කියන්නේ හතර දිගදී විඥානීය මිය ගියත් නිත්‍ය වශයෙන් අපි වරදවා වටහා ගැනීමක් කියන එක තියෙනවා. අරක බිඳුනට කැඩුනට අපිට එහෙම මොකක්වත් උනේ නැහැ, නිකන් හා වුණානේ, යා වෙලා වැඩේ වුණා කියලා. එතකොට සක්කාය දිට්ඨිය තුල තියෙන අන්නේම නිත්‍යභාවය යන්නේ. මේ සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවය ලෙස වටහා ගන්න ඕනේ. එතකොට එහෙමනම් අපිට පේනවා මේ පහ තුන සංස්කාර කියනම මිය ගියත් අර අනිත් පැත්තට මේක රිවර්ස් වෙලා ගියා වුණත් පවතිනවා කියන මතය පහ පහ වෙනකොට අපිට මේ ඇති වෙනවා. ඉතින් ඒක ඇති වෙලා ඉතින් මානිය උග්‍රයි. මට වැරදුනේ නෑ ආදි වශයෙන් නේද? ඒ කියන්නේ මේ වෙලාවේදී ඉතින් යමක් කිසි දෙයක් සොයන වූ පුද්ගලයා අපි පෙන්වන ඉස්සලකේ මිච්ඡා දිට්ඨිය හොයන්නේ කියලා නේද? එතකොට ඉතින් ඒ තමා කියන දිට්ඨියම හොයනවායි කියලා මේක පෙන්වන්නේ. එතකොට ඒ දිට්ඨිය ලැබුණායි කියලා එක සතුටු වෙනවා. මොකක්ද ඒ මිච්ඡා දිට්ඨිය? අත්තා කියන මිච්ඡා දිට්ඨිය. කුමක් නිසා සතුටු වන්නේද? කඩා වැටුණත් මේ නැවතත් මේක සෑදීමයි. දෙපැත්තකින් ඇවිල්ලා යාවෙලා මේක හරි ගියා කියලා. ඉතින් ඒක උදාහරණයකට කියනවා නම් අපි හිතමු ඔය පාසල් යන දරුවෙක්ගේ ඉතින් ඔරලෝසුවක් නැති වෙලා. පාසලේදී නැති වෙලයි කියන්නකෝ. ඉතින් ගෙදර ඇවිල්ලා බොහොම දුකේ ඉන්නවා. ඒ පාර හිතන්නකෝ එයාගේ මාමා කෙනෙක් ඉන්නවා මැණික් බිස්නස් කරන. ඉතින් ඒ මාමා මැණික් ගලක් එහෙම විකුණලා ඉන ගම මෙයාගේ ගෙදෙට්ට පොඩ්ඩක් ගොඩ වෙනවා. මේ ගොඩ ගිනහම ඉතින් මෙයා දුකෙන් ඉන්නවා. මොකද පුතේ දුකෙන් ඉන්නේ කියලා අහනවා. ඒ පාර කියනවා මාමේ මගේ ඔරලෝසුව නැති වුණා කියලා. ඒ පාර මාමා රතේ තියෙන ඔරලෝසුව ගලවලා දෙනවා. ඒක නිකන් රත්තරන් චේන් එකක් වගේ එහෙම තියෙන ඔරලෝසුවක්. දැන් ඉතින් අර තිබිච්ච කබල් එක වගේ නෙමෙයි, ඊටත් වඩා හොඳ එකක් නිහම් වුණේ. දැන් ඉතින් මට වැරදුන්නේ නැහැ කියන අදහස තියෙනවා. දැන් ඉතින් පාසලට ගියාම ළමයි එහෙම යාළුවෙක් ඉඳන්ගෙන ඔයාගේ උරලෝසු නැතිල ඔයා තාම දුකේ නේද ඉන්නේ කියලා. ඒ පාර මෙයා ඉතින් අතාරගෙන පෙන්නනවා එහෙමයි කියලා. දැන් ඉතින් යාළුවත් කියනවා ආ මේ කරකටත් වඩා හොඳ එකක් නේ. දැන් එතකොට අර දෙපැත්තකින් ඇවිල්ලා ආ වුණා නේද? තිබුණටත් වඩා හොඳයි කියලා. අන්න එහෙම තමයි අපේ ස්වභාවය කියන එක තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ සක්කාය දිට්ඨිය හැදෙන හැටි. ඊට පස්සේ දැන් එහෙමනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මෙතන මේ පෙන්වන්නේ මේ නන්දිය පරාමාසගත වීම කියන එක. එතකොට හයවෙනි රවුම මේ හතරවෙනි පියවරේදී සිදුවෙන අවස්ථාවක් මේ පෙන්වන්නේ. දැන් අපි පෙන්වවානේ අපි ආවයි කියලා විඥානින් දැන් චේතනාව දක්වා. දැන් අපි චේතනාව ඉඳන් සංඥාව දක්වා ගමන් කිරීම කියන එක තමයි මේ කරන්නේ. අනිත් පැත්තට යන්නේ ඒක. එතකොට ඒ අවස්ථාව ටික තේරුම් ගන්න දැන් මෙතන මේ වෙලා තියෙන මේ නන්දිය කියන එක පරාමාසගත වීමයි අපි මේ පෙන්වන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ නන්දියගේ ඔයගලන්ට පේනවා අපි ලකුණු කරලා තියෙන වේදනාවේ මෙහා පැත්තේ. ඒ කියන්නේ නන්දිය කියන එක වේදනාගියත් ඉක්මවලා පැමිණලා තියෙනවා. වේද නන්දිය මේ පැත්තේ ලකුණු කරන්නේ නේද? නම් ඒක මේකත් ඉක්මවලා ඇවිල්ලා තියෙනවා. ඔක පැහැදිලි කරනවා නම් දැන් බලන්න මේ පැත්තේ මෝහාගතිය කියන එක තියෙනවා. ඒ මෝහාගතිය ඉඳන් ඒ කියන්නේ උදාහරණයකට කියනවා නම් අපි හිතමු ඔය මාළුවෙක් මේ වතුර ජලාශයක ඉතින් පීන පීන හැම ඉන්නවයි කියලා. ඉතින් ඕක ඒ ජලාශේ වතුර අයින් වෙන එක නවත්තන්න තියෙන්නේ ලොකු ගලක් කියලා හිතන්නකො. පර්වතයක්. ඒතර දැන් ඉතින් පර්වතෙන් පල්ලෙහැටයි වතුර තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් ඉතින් මේ වතුර එන්න එන්න වැඩි වෙලා ගම් වතුර ඇවිල්ලා හරි දැන් මේ ගලට තුනේ වතුර යනවා. දැන් මාළුව වෙනදා ඕක උඩින් ගියේ නැහැ. දැන් ඉතින් මෙයාට හොඳ chance එකක් හම්බුණා මේ පොකුණට වාගේ ඉන්න ඕනේ මේ කුඩිනුත් යන්න පුළුවන් කියලා. ගියායින් පස්සේ මොකද වෙන්නේ? ඇදගෙන වැටෙනවා. එතකොට ඉතින් ඒ පුද්ගලයා ඒ මාළුවා මේක වැටිලා ඉතින් ඒ කියන්නේ මෝහ ගලේ වැදිලා කුඩු වෙලා ගියේ කියන එකයි කියන්නේ. කුඩු වෙලා වුණත් ඉතින් මාළුවා නිකන් ඉන්නේ නැහැ. වරල ගහලා හරි එයා එහාට මෙහාට දඟලලා ඕකෙන් එනවා කියන ස්වභාවය තියෙනවා. ඉතින් එහෙම වෙලා අපිට තියෙන්නේ මොකද්ද? මේක පවතිනවා කියන එක ඇඟිල්ල දික් කළා අර කාමරා ගනුසේ රේඛාව දිගේ ඇවිල්ලා මේක පවතිනවා කියන ඇඟීම මෙහෙන් එනවා. ඉතින් මේ මේ පැත්තේ තියෙන ස්පර්ශයනේ ස්පර්ශයෙන් එනවා පැවතිය හැකියි කියලා. එතකොට දැන් ඉතින් මේ ඔයගලන්ට පේනවා මෙතන ආපසු වෙන රැල්ල මේ යන C2 පැත්ත ලෙස ඒ කළු රේඛාව සලකන්නේ කියලා. මේ රිවර්ස් ලයින් එක තමයි මේක. එතකොට අර නිත්‍ය සංඥාව පසු දිශාවට යෑම නිසා වන බලපෑම කියන එක ඒකෙන් ඇවිල්ලා තියෙනවා. ඉදිරියට එන රැල්ල A2 ඇති පැත්ත ලෙස මේ රතු රේඛාව සලකන්නේ කියලා කියනවා. දැන් ඉතින් ආපහු අන්න ඕගලන්ට පේනවා මෙතන තියෙන නාම රූපනේ. අන්න ඒ පොයින්ට් එකේදී අර භාග දෙකක් එකහුව කළා. දැන් ඉතින් මට වැරදුනේ නෑ නේද? ආපහු හැදිලා තියෙනවා සක්කාය දිට්ඨිය කියන එක මේ නාම රූප කියන දන ඇතිලා තියෙනවා. ඉතින් අපි මේ පීනගෙන ඉන්නේ දැන් බලන්න ඉස්සෙල්ලා තිබුණා නම් සක්කාය දිට්ඨියක්. දැන් ඉතින් අපි ඒක පහු කරලා යනකොට වම් පැත්තට අන්න එතන තිබිච්ච එක දැන් සීලබ්බත පරාමාසයට එනවා. කලින් තිබිච්ච ඒවා සීලබ්බත පරාමාසයට. පෙර සක්කාය දිට්ඨිය තිබිච්ච එක දැන් අපිට හම්බ වෙනවා සීලබ්බත පරාමාසයට. විචිකිච්ඡාව ඒ දකුණු පැත්තේ. ඒක තමයි මේ පෙන්නා දීලා තියෙන්නේ. ඉතින් විචිකිච්ඡාව මේ යන පැත්තේ තමයි ඒක තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ නන්දියත් පහේ පහේදී හටගත් අත්තා යන අදහසත් ඉස්සෙල ස්ලයිඩ් එකේ තුන්වෙනි පිටුවේ සාකච්ඡා කළ නිත්‍යභාවයට වඩා තුනී වූ නිත්‍යභාවයක් මේ සක්කාය දිට්ඨිය තුල ගැබ් වෙලා තියෙනවා. ඇයි ඒ තුනී වූ නිත්‍යභාවයක් කියලා කියන්නේ? තුනී වූ නිත්‍යභාවයක් කියලා කියන්නේ සංඥාව ජරා වුණා නම් පහතුන සංඥා ජරා. දැන් අපි ඒක පහු කරලානේ මේ 6 4 මේ පෙන්නන්නේ. එතකොට ජරා වුණා නම් චිත්තය තුල එම සංඥාව නිසා ඇතිවෙච්ච ව්‍යාධි ස්වභාවය කියන එක හට ගන්නවා. ඉතින් මේ නිසයි තුනී වූ නිත්‍යභාවයක් කියලා කියන්නේ. අර ඉස්සෙල් තරම්ම ස්ට්‍රෝංග් නැහැ කියන එක තියෙනවා නිත්‍යභාවය කියන එක. හැබැයි ඉතින් උතන මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද දන්නවද? දැන් මෙතන මේ අවස්ථාවේදී දැන් දිට්ඨිය තුනී වුණාට මොකද නන්දියෙන් හරි පැවතුනා කියලා තමයි අපේ ප්‍රශ්නේ තමන් හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු මේ තරුණ ජෝඩුවක් ඉන්නවා. මහත්තයා රස්සාව කරනවා, නෝනා රස්සාව කරන්නේ නැහැ. බබෙකුත් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ කල්පනා කරනවා අපි මේ හොඳට ජීවත් වෙලා ඉන්නවා. මහත්තයා අරගෙන එනවා, අපි ඔයාගෙන කාලා බබා හදාගෙන ඉන්නවා කියලා. ඉතින් නිත්‍යයක් ගහගෙන ඉන්නේ නේද? දැන් හිතන්නකෝ හදිසියෙම මහත්තයා ඇක්සිඩන්ට් එකක් හරි වෙලා මැරෙනවා. ඉතින් මැරුණාට පස්සේ නෝනා ඉන්දියාපු මිරිකලා හරි අන්න ළමයට උගන්වනවා. දැන් ඉතින් ළමයා ලොකු වෙලා දොස්තර කෙනෙක් එහෙම වෙලා. දැන් ඉතින් අනිත් මිනිසුන්ට කියන්නේ කොහොමද? මහත්තයාමලයි කියලා මං නිකන් හිටියේ නැහැ. මං ඉන්දියාපු මිරිකලා හරි මේ ළමයට ඉගැන්නුවා කියලා කියනවා නේද? බොහොම සන්තෝෂෙන් hina වෙලා නේද කියන්නේ. වෙනවා. දැන් ඉතින් අර දිට්ටියේ බිඳුනට නන්දියෙන් හරි තමන් ඒක පැවතුනා කියන එක තියෙනවා. ඉතින් ඕක කතාව ඉතින් උතන ගැඹුරුයි. ඒ කියන්නේ ඔය දොළ දුක කියලා කියන්නේ. දැන් බලන්න කාන්තාව ප්‍රෙග්නන්ට් වෙලා එහෙම ඉන්නවනම් එතකොට එයාට ආහාර ගන්නත් ඕනේ. අර ළමයා වෙනුවෙන් ආහාර දෙන්නම ජීවත් වෙන්න එපා නේද? ඉතින් ඒ වගේම ඉතින් ආහාරෙන් ඇති වෙන සුඛේ. එතන ඉතින් නන්දිය ඒක කියන එකනේ. මැරලා ඉපදෙන්නත් කැමැත්ත කියන එක උතන තියෙනවා නේද? ඉතින් ඒකේ බලපෑම අධිකයි කියන එක උතන පේනවා. එතකොට ඊළඟට පෙන්නනවා මේකේ පරාමාසගත වෙන්නේ චේතන මේ වන්නේ චේතනාගය. කුමන චේතනාගයද? පහ පහේදී සක්කාය දිට්ඨිය නිරූපණය කළ සුඛේ නිසා ඇතිවන නිත්‍යභාවය. දැන් අපි පහ පහ අපි බැලුවානේ ඉස්සෙල්ලායි කනේ. දැන් අපි පීනගෙන යනකොට අපිට සක්කාය දිට්ඨිය මුලින් තිබිච්ච සක්කාය දිට්ඨිය දැන් අපි පොඩ්ඩක් වමට එනකොට ඒක දැන් ඇවිල්ලා තියෙන සීලබ්බත පරාමාසයට. ඒක තමයි මේ පෙන්වන්නේ සුඛේ නිසා ඇතිවන නිත්‍ය භාවය කියන එක. එයා සක්කාය දිට්ඨිය තියෙන එක හිතන්නකො කොපි වෙනවා සීලබ්බත පරාමාසයට. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ওই අවස්ථාව අපිට පේනවා අපි චේතනාව ඉඳන් සංඥාවට යනවා, පල්ලෙහෙන් ජරාව ඉඳන් ව්‍යාධිය කරා ගමන් කරනවා. එතකොට මෙතන මේ 6 වෙනි රවුම 4 වෙනි පියවරේදී වෙන දේ තමයි පෙන්වා දීලා තියෙන්නේ. එතකොට දැන් මේ අවස්ථාවේදී අති මාළුවගේ කතාවේ දැන් මාළුව කුඩු වෙලා ගියාට වතුර නැති තැනකට වැටුණා වුණත් මාළුවක් දඟලලා වරල ගහලා හරි එතන මේ දඟලනකොට ඇතිනේ පොළොව යට තියෙන වතුර යුට්ටක් හරි උඩට මතු වෙලා එනවනේ. අන්න ඒ වගේ මේ වේදනාවේ මෙතන තණ්හා වෙලා එන්නව ස්වභාවය කියන එක තියෙනවා. දැන් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු, 5 වෙනි ස්ලයිඩ් එකට. දැන් 6 වෙනි රවුමේ 4 වෙනි පියවරේදී ඒ කියන්නේ නන්දිය පරාමාස ගත වුණාට පස්සේ අපි අහංකාර වෙනවා. අර පුද්ගලයාත් කල්පනා කළේ ඒකනේ නේද? ඉන්දියාප මිකුණලා හරි මම්මුණයි කියලා. ඉතින් අහංකාරයක් නේ. ළමයා නම් කැමති නෑ ඔක අහන්න. ඒනට අම්මා නම් බොහොම සන්තෝෂයෙන් කියන්නේ. ඉතින් මෙතෙන්දී තමා රූපයයි ගැනීමත්, ඒ කියන්නේ අත්තිනිවා රූපං අහංකාරය නිසා රූපේ සතුට සෙවීමත් කියන එක සිදු වෙනවා. අන්න ඒ වෙලාවේදී මේ සංඥා වේදනා දක්වා පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේක සිද්ධ වෙන්නේ මේ 7 වෙනි රවුම 4 වෙනි ස්ටෙප් එක වීමෙන් පසුවයි. ඉතින් මේ අවස්ථාව, ඒ කියන්නේ මේ සංඥා වේදනාත් එක්ක පෙර අත්තා කියන අදහස තියෙනවා. ඒකත් එක්ක පෙළ ගැහිනවා කියන. ඉතින් මේක පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඔය ඕගොල්ලන්ට මතකනේ ඉස්සර කාලේ ඕගොල්ලෝ සංගීත සම්දර්ශන වලට එහෙම යනවා. ගියාම කියන්නු කර්ම ජෝතිපාල එහෙම සින්දුවක් කියනවායි කියලා නේද? බයිලා එකක් වාගේ. ඉතින් මිනිසුන්ගේ ඇඟ නැට වෙනවා ඒකත් එක්ක නේද? නටනටා ඉන්නවා. ඉතින් දැන් ඒගොල්ලෝ දැන් අරය නවත්තනකොට වන් මෝ වන් මෝ කියලා කියනවා නේ. ඉතින් ওই වෙලාවේ අර ඕගනයිස් කරන එක්කෙන අමරදේව දැම්මුත් එහෙම මොකද වෙන්නේ දෙන්න? අරගොල්ලන්ගේ අරක බැහැලා යනවා මොකක්වත් කරගන්න නැතුව නේ. ඒ කියන්නේ අපිට ඕනේ මොකද්ද? මේ නටන මිනිස්සයා ඒ නැටීමට ගැළපෙන සින්දුව හොයනවා. ඕක තමයි තියෙන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ දන්න ඔය මේ පරාමාස කාය ග්‍රන්ථියට පල්ලෙහැන් ඉතින් අහංකාරය එහෙම තියෙනවා නේද? එතකොට අන්න එයාට ගැළපෙන එක තමයි මෙතනින් හොයන්නේ. මම නටන්නේ මෙතන මේ පෙළ රූප සින්දුව හොයන කලින් ඒව ස්පර්ශ වෙලා නටන්නේ. එතකොට නටනකොට ඒකට ගැළපෙන සින්දුව හොයනවා වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට එහෙමනම් දැන් මේ සංඥාවත් එක්ක පෙළ ගැහිලා සක්කාය දිට්ඨිය ඇති වෙලා තිනවා. සීලබ්බත පරාමාසේ නාම රූපත් එක්ක මේ සම්බන්ධ වෙනවා. මෙතන චේතනාවත් එක්ක මෙතන විචිකිච්ඡාව. එතකොට ඉතින් එතන විචිකිච්ඡාව තියෙන ඉතින් මේ දැන් අපිට පේනවා මේ ඉතින් සුඛයි කියලානේ අපි ගන්නෙ. ඒ සුඛේ නිසා ඇති වෙන නිත්‍යභාවය පැවතිය හැකිද කියලා නන්දි වෙනවද කියන අදහස එතන විචිකිච්ඡාවේ තියෙනවා. එතකොට සක්කාය දිට්ඨිය තුල ගැබ් වෙලා තින්නේ අහංකාරය නිසා ඇති වෙන අතිමාන ස්වභාවය. මේ තුල සුඛ අත්තා නිත්‍යට අමතරව මානීය කියන එකත් පවතින. සීලබ්බත පරාමාසය තුල නන්දිය පහ පහේදී ගත් අත්තා සුළු සුකුම නිත්‍යයගේ නාම රූප ලෙස තැන්පත් වෙලා තියෙනවා. ඉතින් දැන් ওই අවස්ථාවේදී අපිට පේනවා මේ දිට්ඨියගේ අඩු වුණත් නන්දි හරි මගින් හෝ පැවතුනා කියලා මිච්ඡා දිට්ඨිය අපිට ඇති වෙනවා. දැන් ඉතින් අර අම්මා කල්පනා කරගෙන හිටියට දැන් ඉතින් මේ ළමයා මම උගන්න ගත්තා කියලා ළමයාත් මැරෙන්න පුළුවන් නේ. එතකොට ඉතින් මේ මිච්ඡා දිට්ඨිය දැන් ඉතින් මේක ප්‍රශ්නයක් උනේ නැහැ කියලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්ක ආවම අහංකාරය කියන එක ඇති වෙනවා. ඉතින් රූප සොයන්නේ ඒව ලැබෙන්නේ පෙර අත්තා ලැබුණා කියලා සතුට වෙලා මාන වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව මේ බැලුවාම අපිට පේනවා මේ සංඥා චේතනා එකතු වෙලා අහංකාරය සහ මමංකාරය අතර වෙනස සොයා ගැනීමට නොහැකි තරමට ඒ දෙක බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. මේ සංඥා චේතනාවල අහං කවුද මමං කවුද කියලා වෙන් කරන්න බැරි වාගේ තත්ත්වයක්. ඉතින් ඔක තේරුම් ගන්න හිතන්න බලන්න අස්සෙක් ඉන්නවා. අස්සයා උඩ ඔන්න මිනිසෙක් ඉන්නවා. පොලිස් කාර් එකේ හැම ඉන්නේ නේද? එතකොට ඉතින් ඒ මිනිසයා තමයි සංඥා. ඒ අස්සයාගේ පිට හරිය ගන්නකො පරාමාසය කියලා. පරාමාසයේ උඩ මේ සංඥාව තියෙනවා. එතකොට අස්සයාගේ ඔළුව තමයි චේතනාව. දැන් ඉතින් දැන් මෙයා ඉතින් ලොකුට අහංකාර වෙලා අනින්නේ දැන්. දැන් ඕගොල්ලෝ ඉන්නේ පල්ලෙහා මං ඉන්නේ උඩ කියලා ඉතින් ටොකොස් ටොකොස් ගහලා ඉතින් මට හැමතැනම පේනවා ආදි වශයෙන් ඉතින් ගාම්බීරෝ ඉන්නවා නේ. එතකොට දැන් ඉතින් ඔයගොල්ලෝ දන්නවා පෙලක් වෙලාවට දැන් ඉතින් ඔය අස්සෑයි මිනිස්සෑයි යනකොට දැන් අස්සෑගේ ඔළුව තියෙන පල්ලෙහා ඉන්නේ මිනිස්සෑ උඩනේ තියෙන්නේ. දැන් ඉතින් වැලක් වාගේ එකක් තියෙනවා. එතකොට දැන් අස්සෑට ඇති ප්‍රශ්නයක් නේ. එයා ඉන්නේ පල්ලෙහා ඉඳලා එයා යටින් යනවා. යනකොට මොකද වෙන්නේ? අර මිනිස්සයා බෙල්ල හැම දෙකට නවලා මේ කොහොම හරි අරකින් ගැලවෙන්න ඕනේ නේද? වැටලා වැදෙන එකනේ. දැන් තව අවස්ථාවක් ගත්තාම, ඒ කියන්නේ අර දෙක පොඩි වෙන් වීමක් කියන එක තිබුණා. දැන් තව අවස්ථාවක තියෙනු දැන් මෙයා මේ අස්සයා උඩ මම. එතකොට අහංකාරයයි මමංකාරයයි දෙන්න හොඳට බ්ලෙන්ඩ් වෙලා දෙන්නම එකට විදිහකට වැඩ කරනවා කියන අර්ථය තියෙනවා. ඉතින් ওই අවස්ථාවේදී දිට්ටි උපාදානය කියන එක බොහොම ස්ට්‍රෝං, බොහොම සරට තියෙනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 ස්ලයිඩ් එකට. එතකොට මේ 8 රවුම 2 පීවර. දැන් අපි දැන් සංඥාව දක්වා ඇවිල්ලා නේ තියෙන්නේ. දැන් සංඥාවෙන් අපි යන්නේ රූපේ පැත්තට නේද? අතනින් ව්‍යාදී මරණයට යනවා. මේක යනවා මේ රූපේ පැත්තට. අන්න ඒ අවස්ථාවේදී අපි රූපේට සුඛයයි කියන පැවරීම දිට්ටි අනුසය හරහා සිදු වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ රාග සල්ලේ මගින් රූපය ස්පර්ශ කරනවා. එම නිසා සක්කාය දිට්ඨිය වම් දිසාවට ගිහිල්ලා තියෙනවා. එතකොට ස්පර්ශය සමග පෙළ ගැහෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ අත්තානු දිට්ඨිය නිසා රූපේ තමාම වශයෙන් ගැනීම කියන එක සිද්ධ වෙනවා. රූපං අත්තතෝ සමුනුපස්සති කියන එක. එතකොට ඒක ඉතින් ඔක හරි දරුණුයි. රූපං අත්තතෝ සමුනුපස්සති රූපේ අත්තා කියලා ගත්තා නම් ඉතින් අත්ත නිවා රූපං ඉතින් ඒව ඔක්කොම වැලට ආපහු සම්බන්ධ වෙනවා නේ. එතකොට මේ සක්කාය දිට්ඨිය තුල ගැබ් වෙලා තියෙන රූපේට සුඛ යන මතයේ පැවරීමත් එමාගයන්ට රාග වීමත් තියෙ. මේක තමයි නන්දි රාගය කියලා හඳුන්වන්නේ. අර අපි 6-4 පැහැදිලි කළේ. අන්න මහත්යා මලයි කියලා නේ මම ඉන්දියාප මිරිකල හරි ළමයට ඉගැන්නුවා කියලා නේ. එතකොට දැන් එතෙනි යාට සුඛයක් ඇතුවනේ යා hina වෙලා හැම කියන්නේ නේද? බොහොම සන්තෝෂයෙන් කියන්නේ. එතකොට එහෙනම් මේ සක්කාය දිට්ඨිය තුල තියෙනවා ඒ සුඛයි කියන අදහස. ඒකට රාග වෙලා තමයි නන්දි රාගය කියන එක ඇති වෙන්නේ. එතකොට එහෙනම් වම්මික සූත්‍රයේ අර ස්පර්ශයේ ඇති තන ලකුණු කරන පංචකාම ගුණය ඒ වගේම මේ 9 කාරණස් පෙන්නව නන්දි රාගය දැන් හොඳට වැටහෙනවා. මෙතන මේ ස්පර්ශයත් එක්ක නිලයන් වෙලා තියෙන්නේ නේද? එතකොට ඉතින් නන්දි රාගය. දැන් ඉතින් මේ රූප සඳහා මම මැරලා ඉපදෙන්නත් කැමති වීම කියන එක තියෙනවා. එතකොට සීලබ්බත පරාමාහසය තුල අහංකාරාගේ සංඥාවක් ලෙස තැම්පත් වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා අපි සක්කාය දිට්ඨියේ අහංකාරය තිබුණානේ 7-4 වෙනකොට නේද? අර සින්දුව හොයනවා කිව්වේ මේ නටන මනුස්සයා. එතකොට ඒක කොපි වෙලා ඇවිල්ලා තිනෝ සීලබ්බත පරාමාසය කියන එකට. එතකොට දැන් ඉතින් මේ අපි කාරණා බල්ලා තිනෝ දැන් මේ 3 පිටුවේ ඉඳන් දැන් මෙතන මේක 4 කාරණේ නේද? දැන් බලන්න පළවෙනි 3 පිටුවේ මේ පළවෙනි කාරණාව මෙතන සීලබ්බත පරාමාසය මේ සක්කාය දිට්ඨියේ තියෙන කාරණා අපි ලකුණු කරලා තිනවා. ඊට පස්සේ දෙවෙනි එකෙත් කාරණාවක් තියෙනවා. ඊළඟට මේ දෙවෙනි කාරණාව. ඊළඟට 3 කියන්නේ 5 ස්ලයිඩ් එකේ 3 කාරණාව. දැන් ඉතින් මෙතන කාරණා 4ක් තියෙනවා. ඉතින් ওই කාරණා 4 මගින් ටේබල් එකක් හැදෙනවා. මෙතන අන්නේ ටේබල් එක අපි බලමු මේ 7 ස්ලයිඩ් එකේ තියෙනවා. එතකොට දැන් අපි මේ කොලම්ස් 3ක් ලකුණු කරලා තිනවා සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියලා. එතකොට දැන් අපි බැලුවානේ අර පළවෙනි 3 ස්ලයිඩ් එකේදී බැලුවේ මේ පළවෙනියට අත්තා කියලා හැදෙන හැටි. එතකොට ඒකේ පළවෙනි කාරණේ අපිට පේනවා මෙතන පහ අත්තා සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍ය භාවය කියන එක. දැන් සීලබ්බත පරාමාසය තුල තියෙනවා සුඛයි කියලා. දැන් මෙතන සුඛේ නිසා ඇත්ත යන නිත්‍ය භාවය කියන්නේ අර දෙපැත්තකින් ඇවිල්ලා ආවිලා මට වැරදුන්නේ නැහැ අරලෝසෝ මට හම්බ වුණා කියලා කතාවක් වගේ නේ. එතකොට ඉතින් විචිකිච්ඡාව සුඛයයි කියන එක සැක වෙනවා. ඔර්ලෝසු හම්බුණාට දැන් ඉතින් ආපහු මේකත් නැති වෙන්න පුළුවන් නේ. ආපහු ස්කූල් ගියාම නේ. අන්න ඒ වාගේ සැකේ තියෙනවා. ඊට පස්සේ දැන් 6-4 අවස්ථාව. එතකොට නන්දිය 5-5 ගත්ත අත්තා සුළුමු සුකුම නිත්‍යභාවය කියන එක සක්කාය දිට්ඨියට. ඇයි අපි සුළුමු සුකුම කියන්නේ? 5-3 සංඥාව ජරා වුණා නම් ඉතින් චිත්තේ යර්වාගේ නිත්‍ය ස්වභාවයක් නැහැ නේද? ඒතකොට සීලබ්බත පරාමාසයට ඉන්නේ මොකද්ද? අර සක්කාය දිට්ඨිය තිබිච්ච එක කොපි වෙලා එනවා මෙතෙන්ට. සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍ය භාවය කියන එක. ඉතින් විචිකිච්ඡාව මේ නිත්‍යයි කියන එක සැක වෙනවා. ඇයි හතර දිගේදී විඥානී මේ ගියානේ. එතකොට මේක සැක ස්වභාවයක් කියන එක තියෙනවා. ඊළඟට එනවා අපි අර නටන මනුස්සයා සින්දු හොයනවා කිව්ව අවස්ථාව නේද? එතකොට අහංකාරේ සක්කාය දිට්ඨිය තුල තියෙනවා. සීලබ්බත පරාමාසයේ අන ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය තිබිච්ච එක දැන් සීලබ්බත පරාමාසයට ඇවිල්ලා තියෙනවා. මොනවද තියෙන්නේ? නන්දිය පහපහේදී අත්ත සුළුමු සුකුම නිත්‍යභාවය කියන එක. මේක දැන් දෙවිනි රෝ එකේ පළවෙනි කොලම් එකේ තියෙන කොටස කොපි කරන්න විතරයි තියෙන්නේ. මේ තුන් දෙවිනි කොලම් එකට නේද? එතකොට නන්දි වන්නේදයි සැක වෙනවා. මොකද 6 4 වෙනකොට ව්‍යාධිය අපිට සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ නන්දි රාගේ. ඉතින් නන්දි රාගේ මෙතන කල්පනා කරන්න ඕනේ මේ රූපේට සුඛේ කියන මතය පවරලා රූපේ හොයාගෙන ගියානේ 8 2 වෙනකොට නේද? දැන් ඉතින් හොයාගෙන ගිහිල්ලා ඉතින් අපි සුඛයි කියන මතේ පවරලා තියෙනවා. දැන් අහංකාරාගේ සංඥාවක් ලෙස අර නටන මනුස්සයා සින්දු හොයනවායි කියන අවස්ථාවේදී ඇති අහංකාරය ඒක සංඥාගයක් හැටියට මේක දෙන. මොකද මෙයා මෙතනදී නටන්නේ නැහැ. අර නැටුවත් එක්ක ඇතිවෙච්චා වූ ඒ ස්වභාවය මෙතන තියෙනවා. එතකොට අහංකාර සංඥාව මගේයි කියලා ගන්න වටිනවද කියන එක මෙතෙන්ට එනවා. එතකොට දැන් මේ ධර්මයේ අපිට පේනවා දැන් ඔය අපි දන්නවා 5-3 වෙනකොට සංඥාව ජරා වුණා. පෙර නිත්‍ය සංඥාව රිවර්ස් වීම සමග පසු දිශාවට එන කියන එක ආරම්භ වුණා. දැන් අපි සංඥාවේ ඉඳන් අපි රූප දක්වා එීමත් ව්‍යාධියේ ඉඳන් අපි මරණය දක්වා එීමත් කියන එක 8 රවුම වෙනකොට සිද්ධ වෙනවා. මේ රවුමාටනේ මෙතන පෙන්නන්නේ නේද? එතකොට දැන් අපි පේනවා මේ සංඥාව ඉඳන් රූපයට එන එකයි ව්‍යාධිය ඉඳන් මරණයට එන එකයි 8 රවුම වෙනකොට සිද්ධ වෙනවා. එහෙමනම් අපිට පේනවා රවුම 5-6-7-8 වෙනකොට මේ මරණී කියන එක සිද්ධ වෙනවා. ඊළඟට 1-2-3-4 වෙනකොට අපිට ජාතිය කියන එක පේනවා. ඒ රවුම් වශයෙන් ගත්තාම 4-4 ජාතිය. අර ස්ටයාකේස් එක කැඩලා එකක් හදනවායි කියලා හිතුවේ නේ. එතකොට දැන් ඉතින් මේකේ මේ භාවනාව කල්පනා කරන්න මෙහෙම. දැන් මේ 3 කොලම් එක තියෙනවනේ. විචිකිච්ඡා කොලම් එක. ඒකේ 2 රෝගයකින් පටන් ගන්නවා. ඒක අපි මෙතන ලියලා තියෙනවා. ඒක කියන්නේ මොකද්ද? 2 එකෙන් පටන් ගත්තාම අනිත්‍ය නම් මෙතන එනකොට නන්දිවන්නේද සැකවන්නේ මෙතන මේ දුකයි කියන කතාව තියෙනවා. දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටින්නේද කියන එක දැర్శණය වෙනවා. මෙතනින් පටන් ගන්න. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. දැන් අපි එතනින් පටන් අරගෙන අපි එනවා වම් පැත්තට ආපහු. ඒක තමයි මේ ඊළඟට ලකුණු කරලා තියෙන්නේ. මගේයි ගන්න නොවටින්නේ. ඒ කියන්නේ නන්දි වීම. ඒ කියන්නේ නන්දි වීම කියන්නේ එනම් රූපේට සුඛය පැවරීම වටින්නේද? නන්දි වීම වටින්නේද? ඉතින් මේක හරියට දැක්කම Nirodha හිටන් ඇති. ඒතර අපි මෙතනින් පටන් ගත්තා මගේයි කියලා ගන්න වටින්නේ නැත්තම් නන්දි වීම වටින්නේද නැද්ද කියලා. දැන් ඊට පස්සේ අපි මෙතනින් යනවා උඩට. ඒක තමයි මේ පෙන්නා දීලා තියෙන නන්දි වීම නොවටින්නේ නම් ඒ කියන්නේ මෙරි ඉපදීම නොවටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද? ඔන්න සරියුත් හාමුදුරුවන්ගෙන් හාමුදුරුවමක් ඇහුවා මේ සුඛයි කියන්නේ මොකද්ද දුකයි කියන්නේ මොකද්ද කියලා. සරියුත් හාමුදුරුවෝ කිව්වා ඉපදෙනවා නම් දුකයි නැත්තම් සුඛයි කියලා සපයි කියන එක. එතකොට එහෙමනම් නන්දි වීම මෙරි ඉපදීම නොවටිනවා නම් සත්‍ය වශයෙන්ම සුඛ වෙනවා කියන එක Tamanට පේනවා. ඒක තමයි ඔයගලගේ ප්‍රධාන භාවනාව. මෙතනින් පටන් ගත්තා අනිත් මේක දිගේ පල්ලෙහාට එනවා. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවා. මගේයි කියලා ගන්න වටින් නැත්නම් නන්දි වීම වටින්නේද? වම් පැත්තට ආව. නන්දි වීම වටින්නේ නැත්නම් නොවටින්නේ නම් සුඛවන්නේද දුකවන්නේද? මෙරි ඉපදීම මේ සුඛ වටිනවද කියන එකනේ ප්‍රශ්න කරන්නේ. එතකොට ඒක සත්‍ය වශයෙන්ම අපිට පේන මෙරිලා ඉපදින්නේ නැත්තම් සුඛවන්නේ කියන එක. එතකොට මෙහින් පටන් අරගෙන මෙතෙන්ට යනවා කියන එක තමයි ඕගොල්ලන්ගේ භාවනාව හැටියට තියෙන්නේ. එතකොට මේකේ මේ සුළුමු සුකුම කියන කතාව තියෙනවානේ. අන්න එක තේරුම් ගන්න මේ අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ සූක්ෂම රූප කියන එක, සටල් කියන එකයි පෙන්නන්නේ. ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ඔය ආකාශ ධාතු වාගේ දේවල් සූක්ෂම රූපයි කියලා කියනවා. ඊළඟට පෙන්නනෝ සූක්ෂම වේදනා කියලා. ඒ කියන්නේ අකුසල වේදනාව ඕලාරිකයි, කුසල අභ්‍යාගත වේදනාව සූක්ෂ්මයි කියලා කියනවා. අභ්‍යාගතයි කියලා කියන්නේ කුසල් හරි අකුසල් හරි නොවන දේවල්. දැන් ඔය අරූප ධාන, ආකාසඤ්ඤායතන වගේ අරූප ධාන, ආනිඤ්ඤාපි සංස්කාර, ඒ වගේ මගඵල චිත්තයත් ඒව ඇවිල්ලා අභ්‍යාගතයි කියන එක තියෙනවා. ඉතින් ඒ වගේ ධර්මයකින් හරි ජීවත් වෙනවයි කියලා හිතනවා නම් Tamanට ඔය දුක්ඛ ටේබල් එකේ පළවෙනි කොලම් එක හැදෙනවා. පළවෙනි තීරුව. එතකොට මේක බලනකොට ඔයගලන්ට පේනවා මේ සාපේක්ෂ දෙයක් කියන එක. දැන් බලන්න, දැන් ඉස්සෙල්ල කිව්ව කුසලයි අභ්‍යාගත වේදනාවයි සූක්ෂමයි කියලා. දැන් කියනවා කුසල අකුසල වේදනා ඕලාරිකයි, අභ්‍යාගත වේදනාව සූක්ෂමයි කියලා. මේකට සාපේක්ෂව මේකයි නේද? දුක වේදනාව ඕලාරිකයි, සුඛ වේදනාව සහ දුක්ඛම සුඛ වේදනාව සූක්ෂමයි. අන්න ඒ විදිහට බලනවා. ඊළඟට සංඥාව. පටිඝ සම්පස්සයෙන් උපන් සංඥාව ඕලාරිකයි. පටිඝය කියන්නේ ඇහැ රූපය ගැටුණා නම් පටිඝයක්, කනේ සද්දයයි ගැටුණා තිය අපිට තරහ යන ස්වභාවයක් නෙ තියෙන නේද? එතකොට ඒක ඕලාරිකයි කියන එක පේනවා, ග්‍රොස් කියන එක. අදිවචන සම්පස්සයෙන් උපන් සංඥාව සූක්ෂමයි. අපි දන්නවනේ නාමකායේ පටිඝ සම්පස්සේ රූපකායේ අදිවචනී කියලා ඉගෙන ගත්තේ නේද? එතකොට මෙතන මේ අදිවචනී කියන එක ගත්තාම අර රූපයට ඇඟිල්ල දික් කළා සුඛයි කියලා කියනවා නේද? එතකොට රූපයක එහෙම එකක් නැහැ. නමුත් ඒක ඒ අදිවචනී එක, ඒ සංඥාව සූක්ෂමයි කියන එක තේරෙනවා. අකුසල සංඥාව ඕලාරිකයි, කුසල අභ්‍යාගත සංඥාව සූක්ෂමයි කියලා පෙන්වනවා. ඒ විදිහට පෙන්වනවා අකුසල සංස්කාරය ඕලාරිකයි, කුසල අභ්‍යාගත සංස්කාරය සූක්ෂමයි කියලා. එතකොට ඊළඟට ওই විදිහට අකුසල විඥානය ඕලාරිකයි, කුසල අභ්‍යාගත විඥානය සූක්ෂමයි කියලා මේක සාපේක්ෂව පෙන්වා දෙන්නේ. එතකොට දැන් ඉතින් මේකේ භාවනාව අපි පෙන්වා දුන්නා. ඒක කරන්නේ කොහොමද? අපි මේක මුලින් බලාගෙන ඉනවා මේ මොකද්ද අපි හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ නේ. මේ බුදුහාමුදුරන්ගේ මේ පෙන්නනවා අපි මේ හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ මමේ මගේ කියලා, මේ අත්තා කියන එක තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් දැන් මේකෙදි පෙන්වුවේ මොකද්ද? ඕගලන්ට අත්තා හොඳට හම්බ වෙනවා නේද? මැරලා වැටුණත් හම්බ වෙන විදිහේ මේක පෙන්වා දීලා තියෙනවා. එතකොට මේක මේ ඩයග්‍රෑම් එක හරි වටිනා ඕ ඩයග්‍රෑම් එකක්. මේ පැත්තේ ධාතු, මෙතන මේ පැත්තේ සංස්කාර. ওই දෙක තමයි ඉතින් අපේ මේ ප්‍රශ්නේ. එතකොට ඉතින් මේක බලාගෙන ඉනෝ මේකේ මේ සක්කාය දිට්ඨිය හැදෙන හැටි අපි පෙන්වා දීලා තිනවා. මේ A2 C2, ඒ කියන්නේ රිවර්ස් වෙලා යන කර්ව් එක, මේ A2 C2 එකයි කහ වෙන තැනදී භාග දෙකක් එක්කව කළා. අන්න කිසි ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ඔන්න අත්තා කියන එක හැදුණා. ඉතින් අර ඔරලෝසුවේ කතාවත් එක්ක එහෙම හොඳට මතක තියාගන්න පුළුවන් නේ. දෙපැත්තකින් හම් වෙලා මේ ඇවිල්ලා යාවෙලා මගේ ප්‍රශ්නේ විසඳුණා කියලා නේ. ඔරලෝසුව නැති වුණාට මාම හරි දීලා වැඩේ හරි ගියා කියන එක අර්ථය කියන එක තියෙනවා. එතකොට ඉතින් ඒකේ තියෙන කාරණා තමයි මෙතන මේ සක්කාය දිට්ඨිය තුළ ඒ සුඛය නිසා ඇති වුණු නිත්‍ය භාවය. දැන් මුරලෝසු නැතුණාම එකක් හම්බ වෙනවා නේ. එක ජීවිතයක් මළහම තව එකක් හම්බ වෙනවා. අන්න ඒ වගේ Tamanට ඇති වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ දැන් අපිට පේනවා මේ නන්දියගේ වේදනාගියත් ඉක්මවල ඇවිල්ලා තියෙන අවස්ථාව. අන්න ඒ වෙලාවේදී මේ නාම රූපත් එක්ක බර භාග දෙක එකහ වෙලා අර රිවර්ස් වෙලා එන එකේ තියෙන නිත්‍ය කතාවයි Tamanගේ නන්දියෙන් ඇති වෙන කතාවයි අන්න දෙක එකහ වෙලා ඔන්න ඇදිලා තිනු සක්කාය දිට්ඨිය කියන එක. ඉතින් සක්කාය දිට්ඨිය කලින් තිබුණා වේක දැන් සීලබ්බත පරාමාසයට කොපි වෙලා එනවා කියන එක තියෙනවා. ඉතින් මේ අවස්ථාව තමයි අපි පෙන්නුවේ අර මහත්යමලයි කියලා. මම නිකන් හිටියේ නෑ. දිට්ඨිය බිඳුණා. දිට්ඨිය තුනි වෙලා ගිහිල්ලා නේ කලින් එක නේද? මේ මලාට මම ඉන්දියාප මෙරිකල හරි පැවතුණා කියලා ඒ තමන් බොහොම සන්තෝෂයෙන් කියන්නේ. එතකොට ඒක ඒ අවස්ථාව මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයගලන්ට පේනවා අන්න මේ 7 වෙනි රවුම, අර ඉස්සෙල්ලා පෙන්නේ 6 වෙනි රවුම 4 වෙනි පියවර. දැන් ඉතින් අපි අහංකාර වුණානේ මහත්යමලයි කියලා, මම ප්‍රශ්නයක් උනේ නැහැයි කියලා. ඉතින් දැන් ඊට පස්සේ මේ සංඥාවත් එක්ක පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. අර නටන මිනිසයා ඒ නටනයකට ගැළපෙන සින්දුව හොයනවා කියන අර්ථය මෙතන තියෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී සක්කාය දිට්ඨිය ඒ සංඥාවත් එක්ක පෙළ ගැහුණා. ඉතින් මේක බලන්න ඕනේ අර ඩයග්‍රෑම් එකත් එක්ක අපි පෙන්වන්නේ අර මේ අපි විඥානී දං චේතනාවට එනකොට මෙතන ජාති ඉඳන් ජරාව නේද? දැන් 6 4 කිවි ජරාව ඉඳන් ව්‍යාධියට එනකොට අපි චේතනාව ඉඳන් සංඥාවට එනවා. දැන් ඉතින් මෙතන මැද්ද ස්ටෙප් එකක් තමයි මේ පෙන්වා දුන්නේ. අපි දැන් සංඥාව ඉඳන් අපි ගමන් කරන්න යන රූපේ කරා නේද? එතකොට ඒක අතරමඟ තමයි මේ 4 4 කියන කතාව තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් එන්නේ නැතු ඒක කෑලි දෙකකට කැඩෙනවා නේද? එතකොට දැන් මේ අවස්ථාව 7 වෙනි රවුම 4 වෙනකොට සංඥාවත් එක්ක පෙළ ගැහුණා. ඊට පස්සේ දැන් ඉතින් අපි දැන් යන්න හදන්නේ ඒ සංඥාව ඉඳන් තනිකර රූපය කරා. එතකොට ඒක මේ අවස්ථාවේදී මේ ස්පර්ශයත් එක්ක පෙළ ගැහෙනවා. අර භාග දෙක එකට එකහුවෙලා අන්න ඉතින් ආපහු මේ හැදෙනවා. සක්කාය දිට්ඨිය කියන එක. ඉතින් මෙතෙන්දී අර නන්දි රාගී කියන එක අපිට වැටහෙනවා. අර සුඛයි කියන එකෙන් දැන් මේ මහත්යමලයි කියලා මේ මම ඉන්දියාපේ මේ කළා හරි හැදුවයි කියලා බොහොම සන්තෝෂෙන් කියන්නේ නේද? එතකොට ඒක සුඛයි කියන අදහස තියෙනවා. ඉතින් ඒකට රාග වෙලා තමයි නන්දි රාගය කියන එක තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අර ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය තිබිච්ච අහංකාරයක දැන් සංඥාවක් විදිහට මේ සීලබ්බත පරාමාසයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ ටේබල් එක හැදුනේ. එහෙමනම් අපි භාවනාවට පටන් ගන්නෝ දකුණු කෙළවරින්. මේ දෙවිනි රෝ එකෙන් අනිත්‍යනම් දුකනම් විපරිණාමයටපත් වෙනවනම් මගේයයි කියලා ගන්න වටිනවද? මගේයයි කියලා ගන්න වටින්නේ නැත්නම් නන්දිවීම වටින්නේද නොවටින්නේද? නන්දිවීම නොවටින්නේ නම් මෙරීපදීම නොවටින්නේ නම් සුඛවන්නේද දුකවන්නේද නම් අපි උඩට යනවා මේ වෙලාවේ. එතකොට ඒක තමයි මේ භාවනාව හැටියට තියෙන්නේ. එහෙනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.